මා දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් වෙනව නෙමෙයි. අපි තුළ මිත්‍යා දෘෂ්ටිය තිබුණ නැහෙනේ. මිත්‍යා දෘෂ්ටිය තිබුණ නැති නිසා ස්වභාවයෙන් අපි සම්මා. අර පුංචි ළමයි ප්‍රභාස්තරයි කියලා කියන්නේ කිසිම කෙලෙසයක් අඳුරන්නේ නැහෙනේ. රාගය අඳුරන්නේ නැහැ, ලෝභය අඳුරන්නේ නැහැ, ద్వේෂය අඳුරන්නේ නැහැ, දසසිල් කඩන්නේ නැහැ. හැබැයි ඒගොල්ල සිල්වත් කියලා කියන්නත් බෑ, රාතුන් කියලා කියන්නත් බෑ. අන්න ඒ වගේ ස්වභාවයක්. දෘෂ්ටියක් උපාදානය වෙන්න කලින් දෘෂ්ටි විරහිත වෙලා හිටියා. උපාදාන වෙච්ච ගමන් එයා දෘෂ්ටිගත වෙනවා. නැති එකක් නැතය කියලා දැනගත්තාම එයා සම්මා දෘෂ්ටිකයෙක් වෙනවා. නැති එකක් ඇතේ කියලා විශ්වාස කෙරුවොත්, උපාදානය කෙරුවොත් එයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේම නැති දෙයක් තියෙනවාය කියන විශ්වාසය. මේ අහුවෙන්නේ මම කියලා එයා විශ්වාස කරනවා. පේන්නේ මට කියලා විශ්වාස කරනවා. ඇයෙන්නේ මට කියලා විශ්වාස කරනවා. මේ දේපල මගේ කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ එහෙම එකක් නැහැ. නැති එකක් තියෙනවා කියලා හිතනවනේ. ඒ නිසා ආත්ම දෘෂ්ටිය හැදෙනවා. තාම ප්‍රශ්නෙට උත්තර විසඳුන්නේ නැද්ද? දිවට රස දැනෙනවා. කනට ශබ්ද හැෙනවා. දැනුනේ රස කාටද? දිවට. ඒක දැනීමක් විතරයි. ඇහුනේ කාටද? කනට. ඒකත් දැනීමක් විතරයි. මට ඇහුණාය තුල අර දැනීමට මම පුද්ගල සත්ව ස්වභාවය දෙනවා. දීලා ඒකට අනුව කටයුතු කරනවා. ඒ නිසා දුක හට ගන්නවා. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. කනට හැවුණා. කනට හැවුණා. එච්චරනම් එච්චරම තමයිලු. මෙච්චරයි කියලා කියන්න එකක් නැල්ලු. හැබැයි කනට ඇවුනා, කනට ඇවුනා පුදුම වැඩේ. එයා මට බැන්නනේ. ඒ කනට ඇවුන් නැල්ලු. එයාට ඇවුනලු. එයා එතනට එනවා. එයාට ඇවුනලු. කෙනෙක්ගේ ගුණ වර්ණනා කරනකොට, ආත්ම වර්ණනා කරනකොට පුදුම සන්තෝෂයක්. සයන්නාතේ නම් ඊට උදේ කිරිපැන් ටිකක් පූජා කරගන්නද? අපි කිරිපැන් එල්ලුවේ නැහැ නේ යාගේ. එයා ආරි ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා ආරි හොඳ කෙනෙක්. සාසන ලාභියෙක් කියලා. සාසන තිතකාමි. සංඝයාට පුදුමාකාර පෑදීම කියලා ගුණ කිව්වා විතරලු. දැන් අතෙරිපැල් දෙදාක් තියෙනවලු, ඒක වේදන් කළා කිරිපැන් පූජා කරන්න ලෑස්ති. ඇයි ඒ? ඇවුනා විතරක් නෙමෙයිලු. ඒ ඇවුනේ මට කියලා එයා හිතනවා. ඒ නිසා යාට ආත්ම දෘෂ්ටියක් ඇදෙනවා. ඒක නඩත්තු කරන්න එයා ඕන් දන් දෙනවා. හැමදේම කරනවා. බැරි වෙලා පොඩි වරදකට බැන්නාම ඒකෙම අනිත් පැත්ත. අර දීප දේවල් ඔක්කොම කීකේ බයිනවා. මෙයාට කෙතෙල් කනොත් මන් දුන්නා. මගේ කෙතෙල් කන කාලා මටම බයිනවා කියලා ඕන් කීකේ ලර් කෙතෙල් කනගෙන කියනවා එයා. ආත්ම දෘෂ්ටිය උපාදානය වෙලා ආත්ම දෘෂ්ටිය මුල් කරගෙන යම් පින්කමක් කරනවා නම් ඒ ආත්ම දෘෂ්ටියට කැළලක් ඇති වෙච්ච වෙලාවක, යම් කිසි කඩතුළුවක් ඇති වෙච්ච වෙලාවක ඒකෙම අනිත් පැත්තේ ඒ විදිහටම එනවා. බලාපොරොත්තු රහිතව දන් දෙන කෙනාකින් ගත්තට කමක් නැල්ලු. හැබැයි බලාපොරොත්තු ඇතුව දන් දෙන කෙනාගෙන් යමක් ලබනකොට ඒ තාපසයා දැනගන්න ඕනේ මම මේක දානයක් නෙමෙයි ගන්නෙ, ණයක් ගන්නෙ. අනිවාර්යයෙන් මට මේක පොලිත් එක්ක, එහෙම නැත්නම් පොලි රහිතව මුදල් හරි මට කවදාද දෙන්න වෙනවා. ඒ බලාපොරොත්තු ඇතුවනේ දෙන්නේ. එන්න මේක ණයක් තමයි මේ ගන්නෙ. සාමාන්‍ය තපස්වරු ණය ගන්නෑ. ඒකයි අර දානයක් දෙනකොට එයා බලාපොරොත්තු ඇතුවද නැතුවද දෙන්නේ කියන එක විමසලා බලන්න ඕනේ. පින්නපාතදී බලාපොරොත්තු නැතුව දෙන්නේ. ඇයි එයාට අපි දැනුවත් කළේ නැහනේ? අසුවල් වෙලාවට එනවා අය, අසුවල් දිසාවට එනවා අය දැනුවත් කළේ නැහැ. එයා දන්නෙත් නැහනේ. අනිත් එක අපිනේ සූදානම් වෙලා නෙමෙයි ඉන්නේ යා. ඒ මොහොතේ ආමුලෙස දැක්කාම ඉතන දෙයක් තියෙන දෙයක් පුළුවන් දෙයක් ඇදෙනවා. එතන බලාපොරොත්තු නැහැ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඒක ණයක් නෙමෙයි කියලා කියනවා. පින්ඩපාතේ ණය නැහැ කියලා කියනවා. සකසලා දන් දෙනවා කියන්නේ මෙයා සකසන්නේම ණයක් තමයි සකසන්නේ. සකසලා දන් දෙන ඒ වාර්ෂික දාන, තේරු දාන හැම එකක් තුළම ණයක් තියෙනවා. ඒ අන්තිම ලයිස්තුවක් දෙනවා. සමහර අය ඇවිල්ලාම කියනවා සන්නස 23 වෙනිද අපි නිදාන දෙන්නේ. ඉතින් ආන්දරෝ දන්නවා 23 වෙනිද පෙරු දාන්නේ මේගොල්ලන් තමයි තියෙන්නේ කියලා. ඇයි ඉතින් අවුරුදු 5ක් විතර දැන් ආන්දරෝ දාන්නේ වළඳලා ඒ ඔක්කොම දින දන්නවනේ. ඒ ඇවිල්ලා කියන සන්නස 23 වෙනිද දාන දෙන්නේ අපිනේ. එතකොට ආන්දරෝ දන්න මේ ණය ඉල්ලන් ඇවිල්ලා තින්නේ. ණයකාරෙක් මේ. දින කියන්නේ නැහැ නේ. සන්නස මේ අම්මට ටිකක් අසනීපනේ කිරි අම්මට. ඉතින් ඔබ අද පිටට වඩිනවා නේද? වඩින්න පුළුවන්ද නෙමෙයි වඩිනවා නේද? ඒ අන කරන්නේ. ඇයි ඒ ණය දීලා නේ තියෙන්නේ? ණයට බක් කාලානේ. එහෙම දෙයක් තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටියේ. එයා අදන ආත්ම දෘෂ්ටියක් මම මේක දුන්නාය එනම් ඒක කෙරෙන්න ඕනේ. මමනේ දුන්නේ. ආත්ම දෘෂ්ටිය. ඒක අර පුදුජන ස්වභාවය තුල ආර්ය ස්වභාවය තුනක් තියනවාද? අරුණා නෙමෙයි පුදුමනේ මට බැන්නනේ රාන්දුරු. උන්වහන්සේට වැඩක් නැන්නේ මගේ අඩුපාඩු. මට බැන්නනේ ආන්දු. අරුණා නෙමෙයි මට බැන්නා. ඔහොම ආත්ම දෘෂ්ටිය ගන්න මේ ඇස කන දිව නාසය සම මේ හැමදේම මේ ආත්ම දෘෂ්ටිය ගන්නවා. එහෙම දෙයක් වුණා. එහෙම දෙයක් කළා. එහෙම දෙයක් මම දැක්කා. එහෙම දෙයක් මට දැනුණා. එහෙම දෙයක් ඇහුණා. එයා තමයි එහෙම කළේ. මෙයා තමයි මෙහෙම කළේ. මෙයා තමයි ගත්තේ. අරයා තමයි ඒක කළේ. ඒ ඔක්කොම ආත්ම දෘෂ්ටි. ආත්ම දෘෂ්ටිය නැති වෙච්ච රාතිකට ගිල්ලවම රාත බලන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් නම් තිබුණා තමයි දැන් නැහැ. තිබුණා දැන් නැහැ. කවුද ගත්තේ? ඒක ගත්ත කෙනාගෙන් ආණ්ඩ වෙයි නේද? ගත්ත කෙනාගෙන් ආණ්ඩ වෙයි. උන්වහන්සේ කියන්නේ. කෙසෙල් ගෙඩිය තිබුණා වෙයි දැන් නැහැ. එච්චර උන්වහන්සේ කියන්නේ. එතන ආත්ම දෘෂ්ටියක් නැහැ. කෙසෙල් ගෙඩිය අර ආන්දරල ගත්ත නේ කෙසෙල් ගෙඩිය මං බලන්නේ උන්වහන්සේ ඉතින් මං කෑදර ආන්දරුනේ. ඕම් ප්‍රශ්නේ අර කෙසල් ගෙඩිය ගත්තා කියන එකක් කියනවලු අර ආන් වලට බයිනවලු එහෙනම් උන්වහන්සේ ඇයි බයින්නේ උන්වහන්සේ කෙසල් ගෙඩිය බලාපොරොත්තු වෙන ඉඳලා තමන්ට ඒක ගැන අදහසක් තිබිලා ඒක තමන්ට හම්බුනනේ ඒකයි බයි මේ බයින්නේ ආත්ම දෘෂ්ටිය තමන්ගේ ධර්මික චර්යාව තුළ දානශාලාවෙන් උදේ දානේ වළඳලා පටන් ගත්තාම අවසාන ගිලම්පතෙන් පස්සේ ලෙනට කුටියට වඩින මේ මොහොත දක්වාම තමන්ගේ ආත්ම දෘෂ්ටි ඔක්කොම නඩත් වෙන මේ නාම රූප වල අඳුනගන්නේ බොහොම අතලොස්සයි. ඒ කට්ටිය තමයි රාත් වෙන්නේ. ඒක ආත්ම දෘෂ්ටියක්වත් අපට පෙන්නේ නැහැ. ඉතින් කෝප්පේ උන්වහන්සේ අතන තියලා ගියේ. උන්වහන්සේ අතන තියලා ගියේ. දැන් උන්වහන්සේ කෝප්පේ නැතිබ්බේ. එයි මං කලබල වෙන්නේ. උන්වහන්සේගේ කෝප්පේ උනත් මම කැමති විදිහට තියෙන්න ඕනේ. කොහොමද මගේ ආත්ම දෘෂ්ටිය එතන නඩත්තු වෙන්නේ නැති? උන්වහන්සේට ආත්ම දෘෂ්ටියක් තියෙනවා අය කියලා ඒ සත්පුද්ද ස්වභාවයෙන් ඒක බැලුවා විතරක් නෙමෙයි තව වර්ධකුත් කරනවා. ඒකත් එක මගේ එකත් පොඩ්ඩක් නඩත්තු කරගන්නවා. හරි ආසයි ඒක නඩත්තු කරගන්න. ඒ විදිහට තමකමත් නඩත්තු කරගෙන අනුන්කමත් ඒක නඩත්තු කරනවා. ඒ හැම ඉරියව්වක් තුළම මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. දකින්න හැමතැනම මේ ආත්ම දෘෂ්ටිය නඩත්තු වෙනවා. ඇයිනම શબ્දයක් ගන්න මේක නිර්මාණය වෙනවා. සමහර සංඥාන්සේලා මේ පටිච්ච සම්පදේ හොඳට දන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාර පත්‍ය විඥාන ඕමනේ යන්න ඕනේ. හැම තැනම ඉතින් දුකනේ තියෙන්නේ ඉතින් දුකපච්චය අවිද්‍යාව කියලා හිම එකක් තිබුණ නැහැ නේ පොතේ. උන්වහන්සේ පිස්සු උන්වහන්සේ දන්න තියෙකක් නිකන් ඉඳපාව කියලා ඕම් කලබල නැහැ ඒ කලබල එන්නේ. උන්වහන්සේ එකක් දන්නවා ඒ දන්න දේ දන්න විදිහට කියවුන්නේ නැහැ. ඕම් ප්‍රශ්නේ. සූත්‍රයක නමක් වැරදෙන්න බෑ. ඒකේ අඩංගු කරුණු වෙනස් වෙන්න බෑ. ඒ බලන්නේ ඒ ධර්මයේ තුල පවා ආත්ම දෘෂ්ටි තියෙනවා. තියෙනවනම් යමක් පොතේ ඒක ඒ විදිහට කියවෙන්න ඕනේ. පොඩ්ඩක් හරි වැරදුනොත් ඉවරටම ඉවරයි. ඒ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය තමයි තියෙන්නේ. පොතේ මම බලපු පොතේ එහෙම තිබුණා, උන්වහන්සේ බලපු පොතේ සමාත එහෙම තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මමත් පොතක් නේ බැලුවේ. මොනවාර ඒ පොතේ තිබුණානේ, දැන් උන්වහන්සේත් මොනවාර පොතක් නේ බැලුවේ, ඒ පොතේම තියෙන්න පුළුවන්නේ. ඒකේ කවුරු හරි එහෙම ලියලා තියෙන්න පුළුවන්නේ. ලෝකෙම එක පොතයිද තියෙන්නේ? එහෙම හිතන්න. එහෙම හිතකාමි නෑ යා. ඒ හැමතැනම ආත්ම දෘෂ්ටිය නඩත්තු වෙනවා. ඔහුගේ කියන එකත් ආත්ම දෘෂ්ටියක්ල, මගේ කියන එකත් ආත්ම දෘෂ්ටියක්ල. මගේ දේවල්වත් මට හිතේ නැල්ලු. එන කාටදයිති? කාටදයිති? මගේ දේවල් කාටදයිති? ඔබ අන්තිකින් අහන්නේ. මගේ දේවල් කාටද ඇйти? විදිමතයිද? දුර වැඩිද? සිංහල පැහැදිලි මදිද? ඈ? මගේ දේවල් කාටද අයිති? හරි. දැන් තමයි වාදිත වුනේ. මගේ දේවල් මට අයිති. අනුන්ගේ දේවල් කාටද අයිති? ඕම් රාතයි නැතන. මේක අනුන්ගේනේ. මේක මට අයිති නෑ. මම මේක මුරකාරීනේ. ඒ විදිහට දකින්න ලෝකෙ දෙයිඳයි කෝප පිනම් වල ඒ පාත්‍ර සිවුර වල පාපිස වල කොතනවත් රාතා නෑ. රාතන් වන්තේ නෑ. පාපිස තියෙන තින් මේක පාවිච්චි කරනවා. ඉතින් අත්තර යන්න ඉතින් වෙන කෙනෙකුට අයිති. මෙතන ඉන්න තාක්කල් මේක මුරකාරයා. අතන ඉන්නකොට එතන මුරකාරයා. එතකොට ඔබ වාසේ ගිජ්ජ කුට ඉන්නකොට ආ ගිජ්ජ කුට මුරකාරයා මම. මාරුවේ. එතකොට ජේතනාර. එතකොට ජේතනාර මම මුරකාරයා. සවත්නෝරට ගියාම මේ සුබෝධාරාමේ මම මුරකාරයා. ඇයි ඔබ වාසේ හැමතැන මුරකාරන්නේ? ඉතින් මට ස්ථිරක නැහැ නේ. ඉන්න තැන මම මුරකරගෙන ඉන්නවා. මගේ කියලා කිව්වොත් ඒකේ අයිතිකාරයා මම. අනුන්ගේ කියලා කිව්වොත් ඒකේ අයිතිකාරයා මම නෙමෙයි. මේක අයිතිකාරයා අනුන්ගේ. ආර්ය කෙනෙක් නිතරම දකින්නේ මේ ඔක්කොම අනුන්ගේ කියලාද? මානකම සාසනයටනේ අයිති. පාත්‍රයේ මානකමටනේ අයිති. දාණය දෙන කෙනාටනේ අයිති. දෙන කෙනාටනේ අයිති. ලැබීම කර්මයටනේ අයිති. ඔක්කොම අනුන්ගේ. ඒතර කිසිම දනක මම නඩත්තු වෙන්නේ නැල්ලු. ඒ නිසා ආත්ම දෘෂ්ටියක් ඒතර නිර්මාණය වෙන්නේ නැහැ. උනත් බොහොම සියුම් ලෙස නිර්මාණය වෙන්නේ. ටක්ගල උනන්සේ කඳුනා ගන්නවා. ටක්ගලෙක නිවැරදි කරනවා. මිත්‍යා දෘෂ්ටික ආත්ම දෘෂ්ටිය තුළ ජීවත් වෙනවා. සම්මා දෘෂ්ටික ආත්ම දෘෂ්ටිය අඳුනගෙන ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙනවා. ඒ නිසා ළයට භව හතක් තියෙන්නේ. භව හතක් කියන්නේ එයා හඳුරනවා. ඒක නිරෝධ කරන වැඩපිළිවෙලේ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික අඳුරගෙන නැහැ. ඒක තුළ එයා ජීවත් වෙනවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙවල් තියෙනවා, බයිසිකලයකුත් තියෙනවා, ඒක තෙල් ගාලා තියෙනවා. ඕම එකක් එයා හිතාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම දේවල් නැහැ. තියෙනවා කියලා හිතන නිසා මිත්‍යා දෘෂ්ටිකය ඒක තුළ ජීවත් වෙනවා. ලස්සනට ඉන්නවා. හොඳ රතුපතු ගාලා ලස්සනට ඇඳලා කරලා කාලා බීලා රේඩියෝකුත් දාලා සින්දුකුත් දාලා පොඩි dance එකක් දාලා එයා ඉන්නවා. ඇයි ඒ ඔක්කොම තියෙනවා යාට? හැබැයි සම්මා දෘෂ්ටිකයට දෙපෙනකොට යාට තියෙන මේ මොකවත් නැහැ. තියෙනවායි කියලා හිතාගෙන අපි හැමතැනම අහු වෙලා මුලා වෙලා හැමතැනම මම නිර්මාණය වෙලා. ඒක යා නිවැරදිව දකින නිසා ඒක නිරෝධ කරන වැඩපිළිවෙල යෙදෙනවා. සම්මාව පුහුණු කරනවා යා. දැන් පැහැදිලිද? හොඳයි. ගිලම්පසට සූදානම් වෙන්න. දේශන ශාලාව මැද සංගය සාකච්ඡාකම් මැද වතුරලයි. අපි කියලා ඇළුවොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අවසර නැතිව කවුරු කෙනෙක් කළොත් ඒක අසංවර ක්‍රියාවලියක්. මහා පාප ක්‍රියාවලියක්. ඉක්මීමක් නැති සංවරයක් නැති අසත්පුරුෂ ක්‍රියාවලියක් කියලා තමයි අපි ඒක නමන්නේ. මේකම ලෝකේ යන තැනම තියෙනවා. අවසර තිබුණොත් ඒක විවාහ ජීවිතයක්. අවසර නැත්නම් අන්‍යයන් සම්බන්ධයක්. අර කොළ කැල්ල නැහැ. කෙලෙසල ස්වභාවය ඕක. ඕක තේරුම් ගන්න බැරි නිසාලු සත්‍ය ඉපදෙන්නේ. අවසර දුන්නනේ. එන එක ප්‍රශ්න නෙමෙයි. කවුරුත් එකට මුකුත් වචනයක් කියන්නේ අවසර දීලා තියෙනවා. නිවීමෙන් අවසර තියෙන කිසිම දෙයක් කෙලෙස් නෙමෙයිද? නිවීමට අවතර නැත්තම් ඒ ඔක්කොම කෙලෙස් වෙයි. නිවුන් නැත්තම් කෙලෙස්. අවසර නැහැ. නිවීමට අවසර නැහැ. චිත්ත ජීවිත කාලෙම මාළුව වතුර නේද ඉන්නේ? මාළුවට සීතල දැනෙන්නේ නැති. සරලව මාළු හොඳට කන්න ඇති මේ කාලෙ නේද? ලෝලු වෙන. ආල්මසෙටියෝ දෙකට යන්නෙත් නැන්නේ නේද? ඉවර වෙනකන් ඉන්නවා එතන. ජීවිත කාලෙම මාළු වතුර ඉන්නවලු මාළුට සීතල දැනෙන්නේ නැති. ඇයි? නෑ. පොටි ධර්මතාවයෙන් පොට සරලව ඉතින් මාළුවා ජීවිත කාලෙම සීතල හඳුනාගත්තේ නැල්ලු. එහෙනම් මට දුක දැනෙන්නේ ඇයි? සීතල දැනෙන්නේ නැහැ. සීතල කියන්නේ දුකට. මම හඳුනාගෙන ඉන්නේ. ඒ හඳුනාගත් එක තමයි ප්‍රශ්නේ. ඒක විසඳන්න තමයි කමටම් වඩන්නේ. කෙලෙස් හඳුනාගත්තා. හඳුනාගත්ත නිසා දුක අටගත්තා. ඒ දුක වාව ගන්න බැරි වුණා. ඒකෙන් නිදහස් වෙන්න සාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා ගොඩාක් දේවල් පුරුදු කරන්න සිද්ධ වෙලා. ගිලම්පස වලන්න. ලෝකයක් ඇදෙන්නේ ඇයි පොඩි? කෙලෙසල අවශ්‍යතාවය. ලෝකයක් ඇදෙන්නේ කෙලෙසල අවශ්‍යතාවය. කෙලෙස හැදෙන්නේ ඇයි? නවත්මේ අවශ්‍යතාවය. පවත්ම හැදෙන්නේ ඇයි? මේක තමයි ලෝකෙ පිළිබඳ තියෙන සරල සමීකරණය. ආර්යවරු උදකලා වෙලා නිතරම ගවේෂණ මේකට හේතුව මොකද්ද? අරකට හේතුව මොකද්ද? එහෙනම් මේක නම් ඵලයට මොකක් විය යුතුද හේතුව? ඒක හොයාගන්නවා. එවුවාම මේක මොන විදිහටද පේන්නේ මේ මුළු පෘථිවියම සම්පූර්ණ වේදිකාවකගේ අම්මා තාත්තා ලොකු අම්මා කිරියම්මා කිරියත්තා ව්‍යාපාරිකයා ඒගොල්ලොකම එක එක චරිතවල රඟපානවා මේක සම්පූර්ණ නාට්‍යයක් මේ වේදිකාවක මාපොළොව කියන වේදිකාව මේගොල්ලොකම රඟපානවා නළුවෝ නිළියෝ වගේ ඔක්කොම රඟපානවා එක එක කෙනාට එක එක චරිත තියෙනවලු කිරියම්මා කිරියම්මගේ චරිත රඟපානවා පාසල් යන දරුවා පාසල් යන දරුවාගේ චරිත රඟපානවා ගුරුවරයා වේවලක් අරගෙන ගුරුවරයාගේ චරිත රඟපානවා ඔක්කොම රඟපානවා ඒ මහා වේදිකාවක මම නරඹන්නේ කියලා මම බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්න කතාව මම උඩපයින්නවා කෑ ගන්නවා ගස් කපනවා වලවල් ආරනවා අර මනුස්සයා බත් වෙනවා බත් විකුණනවා මම බත් කනවා hina වෙනවා නටනවා සින්දු කියනවා අර මනුස්සයා බීලා වැටෙනවා ඔක්කොම රඟපානවා මේ ලෝකෙ ඔක්කොම රඟපෑමක් තියෙන්නේ. එයා මේ නාට්‍ය තුල නෑ. එයාට කිසිම චරිතයක් ලැබිලා නෑ. එහෙනම් එයා ගායකට වාඩි වෙලා වේදිකාවේ නාට්‍ය නරඹනවා එයා. එයා නරඹන්නේ රඟපාන්නේ තෙමේ. ආර්යෝරු කියන්නේ ඒ වේදිකාවේ පෘථිවිය නම් වූ වේදිකාවේ රඟපාන්නේ නෙමෙයි. එයා නරඹන්නේ. ඒ නිසා මිනිසුන්ගේ සේරම අඩුපාඩු ටික එයාට පේනවා. එයා බලන් ඉන්නවා. අම්බෙන්ද දෙයක් වළඳලා යා බලන් ඉන්න මොකද මේ වෙන්නේ කියලා. තාපසික සේවිය යුතුයි. කිසිසේත්ම වේදිකාවට නැගලා කුමක්කෝ චරිතයක් රැගෙන රඟපාන්නේ නොවිය යුතුයි. එයා වේදිකාවෙන් පාළ බොහොම සුවසේ වාඩි වෙලා ඒක නරඹන්නේ කිය යුතුයි. නරඹනකන ඒ නාට්‍යයෙන් එතර වෙනවලු. නාට්‍යවරු නම් එයා ගෙදර යනවලු. ඒකෙන පිළිනියම් පානවලු. අර රඟපාන කෙනා බෑලා තව වේදිකාවට නැගිනවලු. ආයෙක රඟපාන්න තියෙනවනේ ආයෙක රඟපාන ඒ නාට්‍යවරු නම දැලා ආයි ඉපදින තව වේදිකාවක් නැගලා ආයෙක රඟපානවලු නරඹන්න එම නෙවෙයි ඒක ගොඩක් වැඩ තියෙනවලු නාට්‍ය ඉවරෙච්ච ගමන් එයා වැඩ ඉවර කරගෙන යනවලු යන්නේ එයා යනවා එන්න මේ ලෝකේ හැම චලනයක්ම හැම ගඟදෙනුවක්ම හැම ක්‍රියාවලියක්ම Tamanට අයිති නැති පරිබාහිර දෙයක් විදිහට දකින්න Taman ඒක තුල නෙමෙයි කියන එක නිතරම හිතන්න. වෙන්වෙච්ච ස්වභාවය තුළ ජීවත් වෙන්න. එතකොට ලෝකෙ වෙන් වෙලාම යනවා. නැත්තම් වේදිකාවක චරිතයක් තමයි රඟපාන්න වෙන්නේ. ඒ කාලේ ලක්ෂිතේ ඉන්නකොට මට මැටිකෝප්පයක් අම්බෙලා ඉන්නවා. වතුර බොන්න. මම ඊබ මැටිකෝප්පෙන් ගොඩක් කාලයක් පැන් වැළඳුවා. අවුරුදු 20ක් 22ක් විතර තියෙන කාලේ මගෙත් එක්ක තපස් රකපු කෙනෙක් ආමුලෙස ආපු කෙනෙක් එතනලා දන්නේ නැහැ ඒක මගේ ඉතින්. එයා ඒ කෝප්පේ ගත්තා. හොඳ කෝප්පයක් නේ. සම්බොන් හොඳයි කියලා. මගේ ළඟ හිටපු කෙනා එයාට කිව්වා ඒක 80ලාගේ කෝප්පයක තියන්න කිව්වා. මට නෑ එක ගන්න. එතකොට එයාට තේරුණා එයාගේ වරදක් වුණා කියලා. ඒක ගන්න කියපු නිසා ඒ වරද බරපතලයි කියලා එයාට තේරුණා. තත්ගල මගේ ළඟට ඇවිල්ලා ස්වාමීනි එතකොට ගන්නකන් නොකිව්වේ මං කිය ඒක මගේ අවශ්‍යතාවයට නම් තියෙන්නේ ඒක මගේ කියන්නේ මට අවශ්‍යයි එහෙමනම් ඒක මා සතුව තියෙයි මම මේක මගෙන් වෙන් කරලා මගෙන් ඈත් කරලා තිබ්බේ මේ අවශ්‍යතාවය මට නැති නිසා ඔබ ඒක ගත්තේ ඔබේ අවශ්‍යතාවය නිසා එහෙනම් අවශ්‍යතාවය තියෙන කෙනාට ඒකයි තියෙන්නේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට ආයිති. ඔබේ අවශ්‍යතාවයේ තේක ඔබ සතු වුණා. ඒක ඔබට ආයිති ඔබ ගන්න කියලා කිව්වා. මම ආයේ ඒකෙන් පෑන් වළඳුවේ නැහැ මගේ ජීවිත කාලේ. එදා මට ඒ තේරිච්ච ධර්මතාවයේ කෝප්පේ ගත්ත කෙනාට අයිති කෙනෙක් නෙමෙයි. මේ ලෝකේ කර්මයේ අවශ්‍යතාවයේ කර්මයේ අයිති කෙනාටලු එක අයිති වෙන්නේ. මගේ කර්මයට අනුව මේක මට අයිති. මගේ කර්මය මට අයිති නැත්නම් මේක මට ලැබෙන්නේ නැහැ, වෙන කෙනෙකුට ලැබෙනවා. මේ වෙනකොට කීප දිනකට ගිලම්පස ලැබිලා නැහැ. ඇයි ලැබිලා නැත්තේ? ඒ කර්මය නැහැ. ඒ නිසා ලැබිලා නැහැ. කර්මයේ තියෙන අයට ලැබිලා තියෙනවා. එහෙනම් කර්මයේ අවශ්‍යතාවයටයි ඒක ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒකට මගේ කියලා අයිතියක් මට තියෙන්නේ නැහැ. ඕං ආත්ම දෘෂ්ටිය. කර්මයේ අවශ්‍යතාවයට අනුව මේක ලං වුණා. කර්ම අවශ්‍යතාව ඉවරයි. ඒක ඈත් වුණා. අස්වලටයි මහරඩි ඊයේ මගේ නේ. දැන් අද එයා එහෙනම් ලං වෙන්නේ කර්ම අවශ්‍යතාවයට. ඈත් වෙන්නේ ඒ අවශ්‍යතාවේ සංසිඳ වුණාම. එහෙනම් කර්මානු රූපීව තමයි මේවා ලං වෙන්නේ, ඈත් වෙන්නේ, තමන් ළඟ පවතින්නේ, අනුන් ළඟ පවතින්නේ, තමන්ගේ වසඟේ පවතින්නේ, අනුන්ගේ වසඟේ පවතින්නේ, අයිතිවාසිකම් වෝමාර ඔක්කොම කර්ම අවශ්‍යතාවයට. ඕම් භෞතික දේ තුල ආත්ම දෘෂ්ටිය ගැලවෙන තැන. ඉවත්මවල ඒ ආත්ම දෘෂ්ටිය කියා. එයා දකිනවා මාර කර්මයක් නේද? පාපිසක ඇවිල්ලා තියෙන රුපියල් 500ක් විතර වටිනවා. ඒක කොහෙන්දනේ ඉහිල්ලාගේ? හා දකිලෝ මිල 100ක දුර ඉඳලා ඉහිල්ලා ඇවිල්ලා මෙතන තියෙනවා. ඒ කර්ම අවශ්‍යතාවයට ඇවිල්ලා එයා. මොකක්ද කියලාම එයා සංසාරේ ඉපදිලා එක ගුරුවරයෙක් ළඟ මානදම් පුරලා ඒ ගුරුවරයාට ගල්ලනේ කියලා ඒ සක්මන් මළුවේ හොඳට ගල්ලකුමයි කියලා හොඳට අතුපතු ගාලා වැලි හලලා දාලා ලස්සට සියුම් හදලා කකුලට හරි සනීපයි ගුරුවරයා. ගුරුවරයා පාගන හැම මොහොතෙම හිතනවා පුතුම සනීප. ශිෂ්‍යයා පුදුමාකාරව වත් කරලා නේ කියලා එයා සතුටුණාලු. ඒ සතුටු සිතුවිල්ලෙන් ඇතිවෙච්ච කර්මය අද උන්වහන්සේගේ කකුලට ඒ සුවේ දැනෙන්න ඒ පාපිස්ස මෙතනට ඇවිල්ලා. මොනවා? ඒ කර්ම අවශ්‍යතාවයට ලේක ආවේ. එයාගේ අවශ්‍යතාවයට ආවේ නේ. එයාට අයිතිත් නැහැ ඒක. අර කර්ම අවශ්‍යතාවයට මෙතනට ඇවිල්ලා. ඒක කර්ම අවශ්‍යතාවක පිටින්ම දකිනවා. කර්ම ඉවරුණාම ඒක ගියා. කවුරු කෙනෙක් අනේ පරණ පාපිස්ස මේක මෙතන දාලා පවුනේ තාපතේකට ඒක අරන් යනවා. ඒක පුච්චල දාන්න එහෙම නැත්නම් වෙන තැනකට දාන්න. පරණ මොන ඒක උදේ නැල්ලුවේ ඒක. ඒක අරන් ගියා. කර්ම අවශ්‍යතාවයට මේ සියලුම නාම රූප ගමන් කරනවා. සංචාරයේ දිලා තිනවා. අද අපේ එතේ ගොල්ලන්ගේ. අනිදට අර ගොල්ලන්ගේ. බඩමුට්ටු භෞතික හැම දෙයක්ම සංචාරය කරනවා. අයිතිවාසිකම් සංචාරය කරනවා. අර සුද්ධයම තමයි ඇවිදින්නේ. ඒ වගේ මේවා ඇවිදිනවා. සමහර වාහනවල ට්‍රාන්ස්ෆර් ෆෝම් එක ගත්තාම පොතක් වගේ. ඇයි ඒ තරම් ට්‍රාන්ස්ෆර් වෙලා මේක? ඒ කර්මයට එක මාර්ග වෙවි යනවා. මිනිසුත් එන විවාහ වෙලා ඉන්නවලු ඊළඟ දවස් බලනකොට වෙන කෙනෙක් එක්ක විවාහ වෙලාලු. වෙන කෙනෙකුට අයිතිද? මිනිසුත් එහෙම රැඳෙන්නේ නැල්ලු. සිදුවත් කුමරුට ඒ ගී කාලේ බිරියත් එච්චරලු රැඳෙන්නේ. එතනින් පස්සේ රැඳෙන්නේ නැල්ලු. යසෝදරාට එතනින් පස්සේ එක විනාඩියක්වත් ඒ සිදුවත් එක්ක ජීවත් වෙන්න බැරිලු. එච්චරයි. එතනින් යට නෑ. ඒ කර්ම අවශ්‍යතාවයට ආවා. කර්ම අවශ්‍යතාවෙ හිටියා ඉවරයි. ඉතිපස්සේ ඒ සිදුවත් කුමරු තමන් එක්ක තමන් යන්න ඕනේ. සිදුවත් කුමරු විතරයි. ලෝකෙ වෙන කවුරුත් නෑ. ඒ විශ්ව ධර්මතාවේ දැකපු කෙනෙකුට භෞතිකයෙන් තම තම හැදෙන්නේ, ආත්ම දෘෂ්ටි හැදෙන්නේ එයාට. ඒ හැමදේම ඒකෙන් දකිනවා. ඒ ධර්මතාවෙන් දකිනවා. තිබුණොත් තියෙන්නේ කර්ම අවශ්‍යතාවයට, මගේ අවශ්‍යතාවයට නෙමෙයි. ලැබුණොත් ලැබෙන්නේ කර්ම අවශ්‍යතාවයට, මගේ අවශ්‍යතාවයට නෙමෙයි. දුන්නොත් යමෙක් දෙන්නේ එයාගේ කර්ම අවශ්‍යතාවයට මිසක් එයාගේ අවශ්‍යතාවයට නෙමෙයි. මේක දකින්න නිසා ලැබෙනකොට මේ අය කර්ම අවශ්‍යතාවය දකිනවා. එයාට ලැබුණ නැහැ කියලා හිතනවා එයා. එයාට ලැබිලා නැහැ කියලා හිතනවා. ඒක අයිති යාගේ නෙමෙයි කියලා හිතනවා. ඒ නිසා එයා එතන ඉපදෙන්නේ නැහැ. එයා එතන ඉපදෙන්නේ නැහැ. එතන එයාගේ ඉපදීම අයිති වෙලා. එයාගේ ආත්ම දෘෂ්ටිය ගැලවිලා. බලන්න ඉවරද?